ਕਹਿੰਦਾ ਸਮਾਂ ਲੜ ਕਰਦੇ ਨਾ ਤੇਰੇ ਨਹੀਂ ਮੈਂ ਕਿਸੇ ਸਮਾਂ ਮੇਰੇ ਇੱਕ ਇੱਕ ਕਿਸੇ ਵੀ ਵਰਗੇ ਕੱਢ ਲਿਆ ਕਰਦੇ ਜਗ੍ਹਾ ਤੇਰੇ ਨੇ ਇਹਨੂੰ ਯਾਰ ਇੱਕ ਇੱਕ ਮੈਂ ਵਰਦ ਨਹੀਂ ਹੁੰਦਾ ਆਪ ਦੇ ਮੈਂ ਕਹਿੰਦੇ ਕਿ ਤੇਰ ਲੈ ਤੇਰੇ ਨੂੰ
සමන්ට යමක් තේරුම් ගන්නකොට තේරෙනවා තමන්ට මේක වැටහෙන්නේ නැහැ කියලාද වැටහෙනවා නම් ඒක ලොකු නෝන
එහෙම තමයි හුඟක් වෙලාවට ඉන්නේ
ඒක නะ හොයන්න උත්සාහ
ඒක ඇල්ල තේරෙන්නේ නැහැ කියලා මම හිතන්නේ
අද ගොඩාක් ඉගෙන ගත්ත අය මං කියන්නේ මෙහෙම මෙහෙම කිව්වා කියලා මොනවා හිතයිද දන්නේ නැහැ මහත්තයා මං ගැන දන්නේ නැති හින්දා මේ අද ගොඩාක් ඉගෙන ගත්ත අයට තියෙන ලොකුම ගැටලුව මහත්තයා දන්නවනේ දන්නවා කියලා ඉන්න තැනක හිටපු ගමන් එයා හොයන්නේ නැහැ මහත්තයා
පිරුණ කාලේ
තමයි ගොඩාක් දුරට අපේ ස්වාමීන් වහන්සේලාට වෙලා තියෙන ලොකුම අඩුවක මං ස්වාමීන් වහන්සේලගේ පැත්තෙන් දකිනවා ඒ කියන්නේ PhD දක්වා ඔය උපාධි සියල්ලම කරගත්තාම ඇත්තරම ලොකු දැනුමක් තියෙනවානේ. මේ දැනුමත් එක්ක කියපම ආවකම දන්නේ කෙනෙක් කියලා පාලි වාක්‍යයත් එක්කම කියයි. හරි. ඒ නමුත් මේකෙන් කියන අර්ථය මොකද්ද කියන එක ජීවිතේට මේකෙන් මොකද්ද සම්බන්ධ වෙන්න ඕනේ? අපේ ජීවිතේ කොතෙන්ද ගලාගෙන යන්න ඕනේ කියන එක පිළිබඳව ප්‍රායෝගික පැත්තට යන්නෙම නෑ. ඒ දන්නේ එකක් නෙමෙයි.
ඒතර මම හුඟක් වෙලාවට අය තව එකක් අහන්න බලනවා නැත්නම් සූත්‍රයක් බලන්න බලන ඒත් තේරෙන්නේ නෑ. ඒත් නියම් කලකිරීමුත් වෙනවා මානසික දුකක් ආවේ. ඒක සමානලාට මම ඒතර සමත භාවනාවම කරනවා. කලියෙලා මේ ඒ ඇස් දෙන බලනවා එතකොට තියෙනවා සමාධියට හොඳට ආවම ආයෙත් හිතලා නෑ හිතලා බලනවා අර කිව් එක මොකක්ද සම්බන්ධයක් තියෙනවද කියලා
නෑ සමහරවිට අද අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහරවිට මේ නිකන් ඉන්න ගමන් සමහරවිට කරුණු වැටෙන වෙලාවල්
තියෙනවා එහෙම දැන් ඉස්සරහ මම ඔය සමහරව නානකරන තිතේතේවා තියෙන විශේෂ කරුණ එහෙම දැන් එහෙම නෙවෙයි දැන් මේව හිතෙනු මොකක්ද කියලා ඒ කියන්නේ තේරෙන්නේ නැතිව ඔලුවෙන් යන දුකක් වගේ තියෙනවා සමහරවිට තේරෙන්නේ නැතිව ඇත්තනම තියෙනවා එහෙම තේරෙන්නේ හරියට
ධර්ම මානසිකාරින් ඉන්නේ.
ඒ හින්දා නෑ කතා කරනකොට කාරණේ එනවනේ.
දෙකක් තියෙනවා වගේ ඉතින් හැම වෙලේම
මේක අර චුට්ටක් තමන් ගැන අර මෙහෙමයි කියලා කියනකොට මට එතකොට ගන්න පුළුවන් කොහොමද කියන කාරණේ.
ඉක්මනට නිකන් මේක
අවබෝධ වෙනවා. ඉතින් නැහැ රණ්ඩු වෙනවා ධර්මයේ.
මේක තමයි මමයි සුදස්සීතර රණ්ඩු වෙන්නේ නැතිව හාඳුලා කවුරුවක්වත්. නමුත් කෙනෙක් බලන් ඉන්නකොට හිතෙනවා සමහරවිට මේ හාඳුලුදල මෙහෙම රණ්ඩු වෙනවද කියලා. වචන වලින් පුදුම විදිහට. නෑ මේක තිල තියෙන පුදුමාකාර දෙයක් ඔක කෙනෙකුට කිව්වට එහෙම කෙනෙකුටම විසක් වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. එච්චරකට කියන්නේ මොකද ඒ කියන්නේ අපි කියන යම් කාරණයක් නෑ එහෙම වෙන්නෙම නෑ. නෑ වෙන්නෙම නෑ කියලා කියන්නේ වෙන්නේ නැති හින්දා නෙමෙයි. නෑ අර කාරණා අවසල 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 ගන්නම නෑ කියන මතයේ මිදන් තර්ක කරනවා.
හාර
ගන්නවා.
ඒක නැති මොනාද තේරෙනවා සමහරවිට මේක දැන් තේරෙනවා කියලා සාදු කියලා කෑ ගහනවා වගේ නේද? ඒ වගේ හිතනවානේ.
ශ්‍රද්ධාවත් එක්ක ඉන්නේ කාරණාවක්
කියන්නේ. අද නම් තේරෙනවා තමයි කියලා වගේ හිතන වෙලාවට සමහරවිට ආයෙත් වැරදිලා. එහෙම අවස්ථා තිබ්බා.
තව දැනේ දැන් අපි වැටි නැගිටින එකේ කොච්චර වැටෙනවද කියන එක කියන්න බැරි තරම් නැති. නමුත් ඒ වුණාට ඒ ගන්න උත්සාහය කියන එක හරි වටිනා ජීවිතේක.
ඒක නම් මට තේරෙලා තියෙන තේරෙනවා නම් තේරෙනවා කියන එක හරියටම තේරෙන්න ඕනේ කියලා මම. එහෙම තේරෙනවා කියන්නේ තේරෙනවා නම් තේරෙන්න ඕනේ කියලා තේරෙනවා කියලා. නැත්තම් ටික වෙලාවකින් බලනකොට වෙන එකකට දාලා බලනකොට තේරෙන්නේ නැහැ වගේ නිකන්ම අරක වැරදි කියලා.
නෑ අඩුවක් තියෙනවා.
ඒ කියන්නේ මේ න්‍යායය පිළිලා නැහැ කියන එක.
ඔව්. එහෙම තමයි හිතන්නේ. ඒකේ මොකද්ද මෙහෙම කරන්නේ කියලා නම් ඔතන නිකන් හරියම නිකන් සමහරවිට කයනේ ගහන්නේ කොහොම එහෙම හිතලා එහෙම සැහැඳ හිතලා තියෙනවා.
එහෙම හිතිච් එකක් අහමුක වරන්ද ගැටලුවක් තියෙන තැනකින් පටන් ගන්න එකක් හරි සාකච්ඡාවක් වෙන්නත් එක්ක.
දැන්ත් අපි කතා කරේ
තියෙන අමාරු දාන එකක් එහෙම පෑ.
නෑ දැන් අපි ඔය මේ
සමුදය කියන එකේ තේරුම පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක්
තියෙනවා. මම මට ස්පර්ශය මජසූත්‍රේන ස්පර්ශාන්තයයි සමුදයන්තයයි කියලා දැන් මේ මම දැන්ට හිතන එක වගේ මොකක්ද කියලා තව මේ දුකයි දුක්ඛ සත්‍යයි දුක්ඛ සමුදයයි වගේ මන්ට කියන්නේ දුක්ඛ සත්‍යයි දුක්ඛ සමුදයයි කියලා මට ඒ ලෙවල් එකේ නම් මට හිතෙන්නේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියන එක ඩිෆයින්
කරනවා. ඒ කියන්නේ මධ්‍ය සූත්‍රයේ පෙන්නන
ස්පර්ශය ස්පර්ශ සමුදයයි කියන එක මට හිතෙනවා ඒ දෙම නෙවෙයි වුණාට දුකයි දුක්ඛ
සත්‍යයි. එතන මධ්‍ය මොකද්ද පෙන්නන්නේ?
මධ්‍ය සූත්‍රය කියන්නේ
ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදයක් එක්කන්තයක් මැද මොකද්ද පෙන්නන්නේ?
මැද ස්පර්ශ නිරෝධය කියලා. තණ්හාව නේද ඒක අමනනවා කියලා කියන්නේ. එතකොට මේ ඒ දෙයටම මට හිතෙනවා නිකන් දුක්ඛ සත්‍ය කියන එකයි දුක්ඛ සමුදය කියන එකයි ඒ තියෙන සම්බන්ධයම තමයි ස්පර්ශ සමුදයට තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ මට හිතෙනවා ඒක දුක්ඛ සත්‍ය කියන එක ඩිෆයින් කරනවා ඉස්සරම බුදුහාමත දුක කියන්නේ මේකයි කියලා. ඒ වගේම මට හිතෙනවා ස්පර්ශය කියන්නේ මේකයි කියලා ඉස්සරම බුදුහාම ඩිෆයින් කරලා පෙන්නනවා කියලා. දැසේ දුක සමුදේ වෙන්නේ කොහොමද?
දැන් තණ්හාවට හේතුව මොකද්ද කියලා හිතුවම අපිට තණ්හාවට හේතුව හොයන්න වෙන්නේ ස්පර්ශය හරහා. තණ්හාවට හේතුව වේදනාව. වේදනාව ආවේ මොකක් නිසාද කියලා නැවත ප්‍රශ්න කරනකොට ස්පර්ශය නිසා. එතකොට තණ්හාවයි ස්පර්ශය කියන මේ කාරණා දෙකින්ම අදහස් කරලා තියෙන සමුදේ පිළිබඳව තමයි මේ කතා කරන්නේ, ස්පර්ශය පිළිබඳව. එතකොට ස්පර්ශය එක අන්තයකින් කියලා කියන්නේ මේ දුක හටගන්න එක අන්තයකින් ස්පර්ශය ක්‍රියාත්මක වෙනවා. ස්පර්ශය ක්‍රියාත්මක වෙනමින් වෙන සිද්ධියක් තියෙනවා. ස්පර්ශය නිසා උපදිනවා කාරණා තුනක්. ස්පර්ශය ආහාර කරගෙන පස් ආහාරය නිසා කාරණා තුනක් උපදිනවා. උපදින කාරණා තුන තමයි වේදනාවත් උපදින ස්පර්ශය නිසා, සංඥා උපදින ස්පර්ශය නිසා, සංකාර උපදින ස්පර්ශය නිසා කියලා. මේ වේදනාවටයි සංඥාවටයි සංකාරටයි කියන මේ කාරණා තුනටම හේතු සපයන්නේ ස්පර්ශය. හරිද? එතකොට ස්පර්ශයේ සමුදය කියන තැනකින් කතා කරනවා, ස්පර්ශය වෙනම එකක් කතා කරනවා.
මේක තමයි මට.
හරිද? එතකොට ස්පර්ශය කියලා කතා කරනවා තනිකරම ස්පර්ශ කියන කාරණා පිළිබඳව. ස්පර්ශ සමුදය කියලා කතා කරනවා, සමුදය කියලා කියන්නේ ස්පර්ශය උපකාර කරගෙන හදන ටිකත් එකම තමයි සමුදය කතා කරලා තියෙන්නේ. එතකොට ස්පර්ශ සමුදය කියලා කතා කරන්නේ වේදනාව, සංඥා, සංකාරය කියන මේ තුන්දෙනා උපදවන අර්ථයේ තියෙන ස්පර්ශය. ස්පර්ශය කියලා මෙහෙම ස්පර්ශ වෙන සිද්ධිය තියෙනවා කියන්නකෝ. ස්පර්ශයක් වෙන සිද්ධිය තියෙනවා. මේ සිද්ධිය නිසා මේ ආව සද්ද තියෙනවා කියන්නකෝ. සද්ද මේකේ සමුදේ පැත්තෙන් තියෙනවා. මේක හේතු කරගෙන ආපු අතුරු ප්‍රතිඵලයක්. හරි. හැබැයි ඒකද හේතු කරගෙන තණ්හාවක් උපදින්න පුළුවන්. වේදනාව උපකාර කරගෙන තණ්හාවක් උපදින්න පුළුවන්, සංඥාව උපකාර කරගෙන තණ්හාවක් උපදින්න පුළුවන්, සංකාරය උපකාර කරගෙන තණ්හාවක් උපදින්න පුළුවන්. මොකද අපේ තණ්හාව යෙදিলা තියෙන්නේ එක එල්ලේම ස්පර්ශයට නෙමෙයි. අපි තණ්හා කරලා තියෙනවා. ස්පර්ශයෙන් උපන් යම් දෙයක් තියෙනවා. පැහැදිලිද මම කියන කාරණේ? ස්පර්ශයෙන් උපන් යම් දෙයක් තියෙනවා නම් ඒ දෙයටයි අපි තණ්හා කරලා තියෙන්නේ. එතකොට තණ්හාව ඇති කිරීම සඳහා සමුදයක් සපයලා තියෙනවා. ඒ කියන්නේ උපදෙවීම සඳහා උපකාරක ධර්මතාවයක් කියලා දෙන ස්පර්ශය. හැබැයි ස්පර්ශය නෙමෙයි සමුදය කියන්නේ.
එතන ඒ සමුදය කියලා කිව්වේ ස්පර්ශ සමුදය නේද?
ස්පර්ශය නිසා උපදින කාරණාවක් තව හේතුවකට හදන නිසා.
ඒකට ස්පර්ශ සමුදය කියලා නේද?
ඒකට ස්පර්ශය මූලික කරගෙන ස්පර්ශ සමුදය කියලා කතා
කරනවා. එතන ස්පර්ශ antecedent සමුදයන්ට දෙකක් හිතුවා.
ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි කියන එක දෙපැත්තකින් වැඩේ කරනවා.
මට පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. මේ සමුදය කියන එකෙන් අදහස් වෙන්නේ උපද්දවන කියන එකද නැත්නම් මේකට හේතු වෙන කියන එක?
හේතු වෙන උපද්දවන කියන අර්ථ දෙකම තියෙනවා.
දෙකම තියෙනවා.
ඔව්.
ඒක තමයි. අතන දැන්
ඒ කියන්නේ හේත්තක් නේ. අද අපි කතා කරන්නේ හේතුව කියන කාරණාවෙන් විතරයි. සමුදය කියන තැනකින්. ඒ කියන්නේ දුක ඇති කරවීම සඳහා හේතුව සපයන්නේ.
අනේ එතෙන්දි දැන් හේතුව විදිහට.
හේතුව විදිහට තියෙනවා.
දැන් දුක ඵලයනේ.
ඔව්. ඒකදී ඔන්නෝ වචන ඔය සමුදේ කියන වචනයට ඉස්සරහින් පිටින වචනයක් තියෙනවා. ඒ වචනෙන් තමයි මේ සමුදේ මොන විදිහටද සමුදේ දෙන්නේ කියන අර්ථය දෙන්නේ. ස්පර්ශයේ සමුදේට ඉස්සරහින් ස්පර්ශය කියන වචනේ දැම්මොත් ස්පර්ශය හරහා සමුදේ වෙන්නේ කොහොමද කියන එක අපි දැනගන්නවා. දුක්ඛයට සමුදේට ඉස්සරහින් දුක්ඛය කියන වචනේ දැම්මොත් දුක්ඛ සමුදේ කියලානේ කතා කරා.
ඔව්.
එතකොට දුකට මූලික කරගෙන සමුදයක් අපි දකින්නවා.
ඒ දෙපැත්තක් නේ එතකොට. දුකට දුක්ඛ සමුදය කිව්වොත් අපි කතා කරනවා
දුක්ඛාර සත්‍ය. දුක්ඛාර සත්‍ය ගැන කතා කළා, දුක්ඛ සමුදයාර සත්‍ය කියලා කතා කරනවා.
ඔව්.
එතකොට දුක හටගන්න හේතු සපයුවේ කොහින්ද?
ඔව්.
කියන එක ගැන කතා කරනවා හේතුපැත්ත.
එතකොට මේ දැන් අපි ඉස්සෙල්ලා ඵලය ගැන කතා කරලා ඊළඟට හේතුව ගැනනේ කතා
කරන්නේ. හේතුව ගැනනේ කතා කරන්නේ. එතකොට දුක ඇති වෙන්න වෙච්ච හේතුව ගැන කතා කරන නිසා දුක මූලික කරගෙන හේතුව ගැන කතා කරන අර්ථයෙන්ද සමුදය කතා කරලා තියෙනවා.
ඔව්. මෙතන කතා කරන්නේ
මෙතන කතා කරලා කියන්නේ අනිත් පැත්ත නෙමෙයි. දැන් මෙතනදී කතා කරන්නේ දැන් ස්පර්ශය තියෙනවනේ. ස්පර්ශය මූලික කරගෙන නිර්මාණය වෙන කාරණා ටිකක් තියෙනවනේ.
ඔව්. ඒ අර්ථය මට තේරෙනවා.
මම කියන්නේ මේ අර්ථය. නමුත් ඒ ඵලය ගැන කතා කරන්න නෙමෙයි මේ සමුදය කියලා තියෙන්නේ. හරිද? ඔව්. ඒ කියන්නේ ස්පර්ශය මූලික කරගෙන වේදනාවයි සංඥාවයි සංකාරයයි උපදිනවනේ. මේ වේදනා සංඥා සංකාර වලට අනුවණ විඥානේ හටගන්නේ.
ඒ කතාව.
එතකොට විඥානේ උපදවන්න මේ වේදනා සංඥා සංකාර උපකාර වෙලා තියෙනවා. ඒකට සමුදේස අපේලා තියෙන ස්පර්ශය. දැන් ඒ කියන්නේ හේතුව හදලා හේතුව කියන අර්ථයම තමයි උදන තියෙන්නේ.
ආ හේතුව කිව්වට ඔක අර දෙපත්තකට කියලා මට හිතෙන්නේ ඔය කියන්නේ. දැන් මොකද්ද දැන් ස්පර්ශයේ සමුදේ වෙලා වේදනා සංඥා සංකාර හටගත්තානේ. ඊට පස්සේ කියනවා වේදනා සංඥා සංකාර හින්දා තණ්හාව. එතකොට තණ්හාවට හේතු වෙලා තියෙනවා දැන්
මේ කියන කාරණා ටිකම එකතු
කරගෙන. කාරණා.
ඔව්. ඒ කාරණා සියල්ලටම හේතුව සපයලා තියෙන සමුත් මේ ස්පර්ශයනේ. එතකොට මේ ස්පර්ශයේ පැත්තින්නම් බලපුවහම ඒක සමුදයක් වෙලා තියෙනවා මෙන්න මේ ටික උපද්දවන්න කියන තැනකේ.
ස්පර්ශයේ සමුදයක්.
සමුදයක් වෙලා තියෙනවා මේක.
එතකොට ඒ කියන්නේ හේතුවක් වෙලා.
හේතුවක් වෙලා කියන අර්ථය.
මට මේ අර්ථය තමයි මට ඕනේ.
පැහැදිලිද?
සමුදේ කියන එකෙන්
එතකොට ඒ කියන්නේ ඇත්තටම උතන හේතුව කියන අර්ථේමයි සමුදේ කියන තැන පෙන්වන්නේ. මොකද සමුදේ කියන කාරණාවට පෙන්වන දීර්ඝම විග්‍රහය හැටියට පෙන්වන්නේ සමුදේට බහලාන්න පුළුවන් කියලා මුළු පටිච්ච සමුප්පාදයෙන්. සමුදේ කියන වචනේ අර්ථයට මුළු
පටිච්ච අවිද්‍යාවට.
ඒ කියන්නේ අවිද්‍යාව නම් දුක දක්වා කියන හේතුඵලෙම. අවිද්‍යාව හේතු කරගෙන අන්තිමේට ජාති ජරා මරණ කියන තැන දක්වාම
එතන අදහස් කරන්නේ දැන් අපි දුක්ඛ ඵලය කියලා ගත්තොත් ඊට මෙහා ඕන එකක් සමුදේ
විදිහට ගන්න පුළුවන්. ඒ
කියන්නේ අදහස් කරන හේතුව විදිහට ගන්න පුළුවන්.
හේතුව විදිහට ගන්න පුළුවන්. ඔව්. පටිච්ච සමුප්පාදේ කියන එකයි පටිච්ච සමුප්පන්නේ කියන එකයි අර දෙකක්නේ.
ඔව්.
හරිද? එතකොට පටිච්ච සමුප්පාදේ තමයි කතා කරන්නේ සමුදේ විදිහට. හේතුව පැතිනගෙන.
ඔව්.
පටිච්ච සමුප්පන්නේ
කියනවානේ
ඵලය. පටිච්ච සමුප්පන්නේ කියන නෙවෙයි කතා කරන්නේ.
මට මේ තාම මේ වචනේ අර්ථේ මම මේ දාගන්න හදන්නේ. මට හිතෙන්නේ මම සමුදය කියන්නේ හේතුව කියන පැත්තෙන් තමයි මම හිතලා තියෙන්නේ.
හේතුව කියන අර්ථය කියලා ගත්ත ගමන් මහත්තයා දැන් අපිට ඒකෙදී අර්ථ ගන්න විග්‍රහයන් කීපයක් තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම මේ පුටුව හැදිලා තියෙන්නේ. දැන් පුටුව කියන එක ගමුකෝ.
ඔව්.
මේ පුටුව ඔන්නේ පුටුව කියන එක.
ඔව්.
පුටුව කියන එක හැදිලා තියෙන හේතු ටික අපි බලමු.
ඔව්.
හරි කෙනෙකුට මේ හේතු ටික බලන්න පුළුවන් මේක හැදිලා තියෙන්නේ ලී දණු ටිකකුයි වේවැල් ටිකකුයි එකතු වෙලා තියෙන්නේ කියන තැනකින් එයාට හේතුව එතන කතා කරන්න පුළුවන්. ඒකද හේතු බැලීමක් තමයි.
ඔව්.
හැබැයි ඕක නෙමෙයි සමුදය කියලා කියන්නේ.
ඒක ඔව් ඒකටත් සමුදයක් කියන්න
පුළුවන්. ඒකටත් සමුදයක් ඒකටත් කාරණේ හේතුවක් තියෙන්න පුළුවන්.
ඔව්. හරි. ඒකට තව හේතු තියෙනවා.
ඒකට තව හේතු තියෙන්න පුළුවන්. නමුත් දැන් අපි ඔතන කියන කාරණාවකින් දහම තුල කතා කරන්නේ අපිට ඕන ඕන හේතු හදාගෙන හරියන්නේ නැහැ. අපිට ඕන හේතු හදලා ඒ හේතුවට සමුදය කියන්නේ කියලා දාලා හරියන්නේ නැහැ.
ඒ ගැටලුව නෙවෙයි. ඒ කියන්නේ දැන් ග්‍රහන්ස කියන්නේ සමුදය කියුවහන් එක එක දේවල් සමුදය කියලා කියයි.
සමුදය කියලා කියයි. නමුත් ඒ කියන හැම එකක්ම සමුදය වෙන්නේ නැහැ කියලා මම කියන්නේ.
ඔව්. ඒ එතනත් අර්ථ වෙනසක් නැහැ. මොකද දැන් ඒත් මොකක් හරි හේතුවක් නේ. ඒ අර්ථෙන්නේ සමුදය කියන්නේ. දැන් මට තව සමුදයක් කතා කරන අර උපද්දපු හින්දා තව එකක් උපද්දන හින්දා මේකට සමුදේ කියන කතාව.
ඒ උපද්දන හින්දා දැන් අපි කියන්නකෝ උපදවන හින්දා ඒ උපද්දවන්න උනේ මොකක් හින්දාද? ඒද හේතු ප්‍රත්‍යයෙන්මනේ.
ඒත් ආයේ හේතුවට නෙමෙයි.
හේතුවට නෑ
එහෙම නෙමෙයි දැන්. තව එකක් උපද්දන හින්දා මේක හේතුව.
මොකද හැම වෙලේම තියෙන සමුදේ කියන කාරණාව යමක් උපදවනවා කියන අර්ථයකින්ම තමයි දීලා තියෙන්නේ. නමුත් ඕකෙදි පුංචි වෙනසක් ඔය කියන වෙනස තියෙනවා. නම් මටත් ඔය වෙනස මෙහෙමයි කියලා වෙනසක් තීරෙනවා. නමුත් වැඩේ තියෙන්නේ ඒ වෙනස අපිට අර්ථයක් ගන්න පුළුවන් මට්ටමකට දහම් කරුණත් එක්ක පැහැදිලි කරන්න බැරිකමක් තියෙනවා. අපි ගන්න හැම උදාහරණයක මතෙන්ට ඇවිල්ලා නතර වෙනවා.
මට එහෙම නතර වෙනවා කියලා පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි අර හේතුව පැත්තෙන් ගත්තොත් සමුදය කියන්නේ හේතුව කියන පැත්තෙන් ගත්තොත් ඒකෙන් මං ගන්නෙ ඔය දැන් චතුරාර්ය සත්‍යෙන් තමයි මම පටන් ගන්නෙ.
ඔව් එතන තමයි අපිට එකම හම්බ වෙන කියන්නේ ප්‍රධානම සමුදය හම්බ වෙන්නේ
එතන. ඒක තේරුම් ගන්න ලේසි.
ඔව්.
තණ්හාව සමුදය නම් දුක ඵලයක් නේ. ඒ සම්බන්ධය තියෙනවා නේ. එහෙම නැත්නම් තණ්හාවට මෙහා තියෙන ඕන එකක් ගත්තත් ඒ සම්බන්ධය.
තණ්හාවත් ඇතුළුව අවිද්‍යාව දක්වා සියල්ල සමුදයට දාන්න පුළුවන්.
දාන්න පුළුවන්.
ඒ පරියායක් අනුව දාන්න පුළුවන්.
ඔව්. ඒ අපි දැන් පරියාය හේතුව වශයෙන් ගමු. හේතු එක එක ඒවා වෙන්න පුළුවන් හැබැයි අර හේතුවේ අර්ථයෙන් හේතු වෙලා තියෙනවා
හේතු වෙලා
කියන්න පුළුවන්. එතකොට ඒ අර්ථෙන් හේතු වෙනස් වෙන එක නිවේ වගේ ප්‍රශ්නේ. ඕක අනිත් පැත්තට කියලා මේ දැන් මේ අපි
ඵලයේ පැත්තට සමුදේ
පිළි ඵලයේ පැත්තට සමුදේ කියනවා
මේ ඵලයට සමුදේ පෙන්වන්න බෑ.
ආ අන්න
ඵලයේ පැත්තට සමුදේ පෙන්වන්න
බෑ නේ.
බෑ ඵලයේ
පැත්තට අමාර වෙලාවට අමාර තැන්වල කියනකොට නිකන් හිතෙනවා මේ අර පැත්තට නේද ඔය දාන්නේ
නෑ. ඵලයේ පැත්තට සමුදේ පෙන්වන්න බෑ කියලා කියන්නේ ඒ කියන්නේ දැන්
ඵලය අනිත් පැත්තනේ නේ.
ඔව් ඵලයේ පැත්තට සමුදේ කියන කාරණාවකදී මෙහෙම
කාරණා. ඵලය වෙන එකකට සමුදයක් වෙන්න
පුළුවන්. නෑ නෑ ඔය ඵලයේ පැත්තට සමුදේ දාලා කතා කරන තැනක් අහුවේ අපිට මෙහෙම කාරණාවක්. දැන් අපි කියන්නේ අවිද්‍යාපච්චය සංකාර කියලා. දැන් සංකාරය කියන්නේ ඵලයක් නේ. ඔව්. සංකාරයක් ඵලයේ වෙන්නේ අවිද්‍යාවට සාපේක්ෂව.
අවිද්‍යාවට සාපේක්ෂව.
හරිද? හැබැයි විඥාණයට සාපේක්ෂව ගත්තාම සංකාරේ හේතුව.
ඒක අර ඵලය හේතුව විදිහට
ඵලයේ හේතු විදිහට පෙනී හිටින හින්දා ඒ හේතු පැත්තෙන් තමයි සංකාර කතා කරන්න පුළුවන්. මම ඒක අරගේ පටිච්ච සමුප්පන්නයි පටිච්ච සමුප්පාදයි කියලා දෙකක් කතා කරේ ඒ නිසා.
එතෙන් දිගට ලුවන්නේ. ඒත් ආයේ හේතුවක්.
ආයෙත් ඒක හේතු වෙන නිසා තමයි ඒක පටිච්ච සමුප්පාදයෙන් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි සංකාර, ඒ කියන්නේ වෙන නිසා තමයි. ඒ කියන්නේ සංකාරයේ අවිද්‍යාව නිසා සංකාර වෙන නිසා අවිද්‍යාව හේතුව. හැබැයි සංකාර ඒ වෙලාවේදී ඵලය වුණාට අවිද්‍යාව නැවත විඥාණයට උපකාරයිනේ. මේක ආයේ හේතුවක් වෙනවනේ. එනිසා මේකේ හේතු වෙන තැන තමයි සංකාරයේ හේතු වෙන තැන තමයි කතා කරන්නේ සමුදේ විදියට.
දැන් ඕක තමයි වෙන්නේ. දැන් අපි මොකක් හරි එකක සමුදයක් කියනවනම්.
ඔව්.
ඒතර මේක ඵලයනේ.
ඔව්.
මේක හටගත්තේ ඇයි කියන පැත්තේ සමුදේ.
ඔව්.
වෙන්න ඕන.
ඔව්. නමුත් ඒ තැනට සාපේක්ෂවනේ කතා කරන්න වෙන්නේ.
අපි කියන ඵලයට
සාපේක්ෂව කතා කරන්න වෙනවා. දැන් කෙනෙක් සමුදේ කියන තැන හොයනවා නම් ඒ කෙනා සමුදේ හොයන කාරණාවේදී දැන් තණ්හාව සමුදේ කියලා කතා කරනවානේ. සමුදේට දාලා. තණ්හාව ඒ දුකට සාපේක්ෂව කතා කරා.
ඒක.
يعني දුක කියන කාරණාවට ආසන්නම සමුදේ බලපුවම තියෙන්නේ තණ්හාවෙන් ඉදලා තියෙන්නේ.
අපි අනිත් අවිද්‍යාවට සාපේක්ෂව ගත්තා.
අවිද්‍යාවට සාපේක්ෂව ගත්තම තණ්හාව කියන්නේ ඵලයක්.
හරි. හරි හරි.
පැහැදිලි.
ඒකට තමයි මම එකතු වෙන්නේ.
ඒ එතන ඵලයක් කිව්වට හැබැයි අපි මේ ඵලයේ අර්ථයෙන් නෙමෙයි මේ කතා කරලා තියෙන්නේ. පැහැදිලිද?
ඒ
කියන්නේ සමුදේ කියලා නිතරම කතා කරනවා නම් යෙදෙනවා නම් යෙදිලා තියෙන්නෙම යමක් උපදවනවා කියන අර්ථයකින් දීලා තියෙන්නේ මෙතන හේතුව නිසාම.
ඒ කියන්නේ මට සමහර දේශනාවල ඔගේ අනිත් පැත්ත පේනවා මේ.
ස්පර්ශයකට හේතුව කියලා හිතගත්තම හරි නේද සම්. තවත් ස්පර්ශයකට හේතුව.
තවත්
එක ගන්න අතට.
නෑ يعني මට මෙහෙම එකක් හිතලා දෙනවා. මට නියම් තේරෙලා තියෙන්නේ දෙයට මේක හරිද කියලා නෑ ගන්න නැත්නම්. අභ්‍යන්තර රූප ඒකාන්තයක් බාහිර රූප ඒකාන්තයක්. ඒක විඥානි මැද කියලා කියනවා නේද?
මේවත්
ඇත්තනේ.
ඔව්.
ඒකත් එක්ක නිකන් දැන් ඔය මට්ටමේම
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ස්පර්ශය. මම මෙහෙම කාරණයක් එකට කියන්න. එක පරියායකින් කියනවා නම් ඒ පරියායය තවත් පරියායකට බහින්න නම් එපා. මේ පරියායෙන් කොටසකුයි අනිත් පරියායෙන් කොටසකුයි දෙක එකට එකතු කරන්න එපා.
අනේ සන්න මේක මම කියන්නේ නෑ දැන් මට ස්පර්ශය සමුදයේ තේරෙනකොට ඒක දැන් ඒකෙම නාමයි රූපයි කියන එක ඒකට ගලපවයි.
ඒක තමයි එහෙම ගලපන්න එපා කියන එක.
ඒකට නේ වැරදි කියලා හන්නේ
ඒක. එහෙම ගලපන්න යන්නේකේදී තියෙන කාරණාවක් තියෙන මොකද දැන් මේ අර්ථ දෙනු වෙනකොට සමහර එක පරයයකින් දෙන කාරණාවකුයි මේ පරයයකින් දෙන කාරණාවක එකම ධර්මතාවය ප්‍රකට කරන්න තමයි දෙන්නේ පරයයන් දෙකම. චතුරාර්ය සත්‍යම ප්‍රකට කරවන්න චතුරාර්ය සත්‍යම විස්තර කරන්න තමයි මේ පරයය දෙකම දෙන්නේ. හැබැයි ඒ දෙන පරයය තුල ඉඳගෙන අපි බලනවා මිනා මේ පරයය දෙක දෙපැත්තෙන් අරගෙන ඉවෙලා බලන්න කිව්වොත් වෙන්නේ අපිට මේකේ එක පරයයක් වැටෙන්න පුළුවන් අනිත් පරයයයි වැට නොහෙන්න පුළුවන්. අපිට කියන්නේ එකම ධර්මතාවයේ අපිට වැටෙන නොවැටෙන ප්‍රමාණ ක්‍රම දෙක තියෙන්නේ. එතකොට අපිට තේරෙන මට්ටමින් ඒක මිනුම් දන්න තියාගෙන අනිත් එක නොතේරෙන මට්ටමටත් ඒකටත් මිනුම් දන්නක් අපි තියලා නිකේ. මේ දෙක එකට තියලා බලන්න ගිය ගමන් අපිට ඇති වෙන්නේම ධර්ම පිළිබඳ කුකුසක්මයි.
දැන් එතකොට මට අරක තේරුම් නැතිින් දැනෙන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ.
ඒ අපිට තේරෙන එක පරයයක් ගත්තම හරි පරයයන් 6 7ක් දෙන්නේ. ඒ කියන්නේ මජ්ජි සූත්‍රයේ දෙනවනේ පරයයන් කීපයක්. එක පරයයක් දෙන්නේ එක පරයයක් අපිට අවබෝධ වුණා නම් ඇති.
හරි ධර්මතාවය එකම වෙන්නේ.
ධර්මතාවය එකම වෙන්නේ.
අවබෝධයන ධර්මතාවය.
හරිද? يعني ඒ ධර්මතාවය විමසන්නේ ගියපම අපිට තේරෙනවා නම් එක ධර්මකාරණාවක් එක පරයයකින් හාමුදුරු ඉන්න පොඩක් හම්බෙන්න. ඒ පරයයෙන්ම අපිට විස්තරාත්මකව කරගෙන ගිහිල්ලා ඊට පස්සේ යම් අවබෝධයක් එනවනේ. මේ අවබෝධය තියන්න තවත් පරයයකට. පරයය තියන්න එපා තවත් පරයයකට. අපිට එන අවබෝධය තියෙනවනේ. ඒ අවබෝධය තියන්න
තවත් අවබෝධය ගැලපෙන්න ඕන අනිත්.
අනේ සියලු පරයයන්ට සම වෙන්න ඕන. අනේ සියලු පරයයන්ට සම වෙන්න ඕන. කියන්නේ පරයයක් තවත් පරයයකට සම කරනවා නෙමෙයි.
නෑ හරි සනස් මම ඒකම
පැහැදිලිනේ.
මම ඒකම යහන්දි කිව්වා. ඒ කියන්නේ දැන් මට අර බාහිර දෙක කියනකොට අවබෝධයක් ආවා. ඊට දැන් ස්පර්ශයේ ප්‍රශ්නයක් තිබෙන්න මම ඒ පරයයම තමයි දාන්නේ ස්පර්ශයේ ස්පර්ශ සමුදේ.
පරයයක් තවත් පරයයකට බහලාන්න යන්න එපා.
අර අවබෝධය මොකක්ද?
අවබෝධය අපිට
පරයය කියන එක වශයෙන් තේරෙන්නේ වැරදෙන්ද? ඒ
කියන්නේ අපි කියන්නේ
මම කියන්නේ
නෑ මම හිතන්නේ මෙයා
අවබෝධය
කියන්නේ යන්නේ.
ඒ අවබෝධය මම අරකට දාන්නේ කිව්වේ. එතකොට ගැටලු නිරාකරණය
එතකොට ගැටලු නිරාකරණය වෙනවා නම් අවබෝධය හරි.
ඔව් ඒක තමයි මම හරි. එතකොට දැන් අභ්‍යන්තර රූප කියලා කිව්වේ එතකොට අපේ හිත ඇතුලේ හදන රූප නාම රූපයි කියලා මම හිතන්නේ. ඒක බාහිර රූප කියලා කියන්නේ එලියන් තියෙනවා රූපයක් තියෙනවා කියලා හිතනවා කියන එක මම හිතන්නේ. ඊට පස්සේ විඥානය තමයි වැඩේ කරන්නේ. ඊට පස්සේ ඒතර විඥානය අමතක කරලා දාලා බාහිර රූපය අභ්‍යන්තර රූපය තියෙනවා කියලා හිතාගත්තොත් එහෙම රැවටිලා වගේ නේද? ඒ විඥානේ නැදිනම් කරන දේ දන්නේ නැතුව
ආවෝ චූට්ටක් හිමීට කියන දේ කිව්ව ටිකම
එහෙනම් දැන් අභ්‍යන්තර රූප ඒකාන්තයක් කියනවා.
ඔව් අභ්‍යන්තර රූප කියන එක පොඩ්ඩක් විස්තරාත්මක චුට්ටක්
වුණා. අභ්‍යන්තර රූප කියන්නේ මම හිතානේ ඉන්නේ මේ වගේ දෙයක් කියන්නේ. අර මේ නාම මාත්‍රික රූපයක් කියලා රූපය කියලා හිතන්නේ. එහෙමම හිතන්නේ.
ඒක නම් පොඩි ගැටලුවක් මට තියෙන්නේ.
අර කටුකුන්ද හැමෝම කියන්නේ නාම මාත්‍රික රූපෙමයි මට තේරෙන්නේ.
නාම මාත්‍රික අධ්‍යාත්මික රූපයක් තියෙනවා මන ආයතනයේ කියන තැනදී. ඒක හැබැයි රූපයකට දාන්නේ
නැහැ. කටුකුන්දම කියන සංයනස නාම රූපේ රූපය නාම මාත්‍රික රූපයක් කියනවා. හැංගලින්. ඊටසේ කියන්නේ නාම රූපේ නාමය.
එතනයි උනාට අජත් කතාවන්නේ.
ඔව් අජත් කතාවන්නේ. හැබැයි මට අපි රූපේ කිව්වම දැන් රූපේ කිව්වම ඇත්තටම මේ රූපේ කිව්වට අන්තිමටම එළිය තියෙනවා කියලා හිතුණාට ඒක මම ඇතුලේ හදපු එක තමයි එළිය තියෙනවා කියලා හිතන්නේ. ඒක
අභ්‍යන්ත ඇතුලේ හදන කතාවක් කියනවනේ දැන්
ඔය. ඔය මං කියන්නේ විඤ්ඤාණය
කරනවා. නාම මාත්‍රික විඤ්ඤාණය මූලික කරගෙන නාම මාත්‍රිකව හදන රූපයක් තියෙනවා
කියන්නකෝ.
ඔය රූපය කියලා කොතනද දහම් කාරණයකින් කතා කරන්නේ?
ඒ රූපේ ඒතර නාම මාත්‍රික
ඒක රූපයකට දාන්න බැහැ මහත්තයා.
ඒක නාම රූපයක් කියලා මං හිතන්නේ.
නෑ ඒකට දාන කාරණා තමයි සංකාරය කියන තැන. සංඥා සංකාර දෙකෙන් තමයි ඔය අපේ මානසිකව හදාගන්න චිත්‍ර රූප ටික තියෙන්නේ.
ඒක නාම රූපේ නෙමෙයි සරණා.
එතනදී රූප ධර්මයක් කියන කාරණාවකට මම අපි කියන්නකෝ මෙහෙම. මම උදාහරණයකට අපි කියන්නකෝ මේ දැන් මේ පොතේ මේ පින්තූරේ කියන්නකෝ. දැන් මේ පින්තූරේ අපිට මේ පොතේ තියෙන එකක් පේනවා කියන තැනට නේද ඇවිල්ලා තින්න අපේ මානසික මට්ටම. හරි. නමුත් මම කිව්වොත් එහෙම මේ කවදාකවත් මට මේ ඇහෙන් එළිය දෙයක් මට පෙනිලා නැහැ කිව්වේ. හිතට කවමදාකවත් මේ ඇහැට එළිය දෙයක් පෙනිලා නැහැ කිව්වේ. පිළිගන්නේද?
නෑ ඒක පිළිගන්න පුළුවන් මට හිතන පිළිගන්න.
හරිද? එතකොට එහෙනම් මේ අපේ හිතට පෙනුනේ මොකද්ද කියන කාරණා?
ඔව් හදපු මායාවක් නේද එතකොට?
හරිද? ඒ කියන්නේ මෙහි වර්ණ රූප සටහනකට සාපේක්ෂවම වර්ණ රූප සටහන මූලික කරගෙන හිතට දැනෙන්න පුළුවන් එකම සංසිද්ධිය ස්පර්ශය විතරයි.
එකම සංසිද්ධිය ඔය ස්පර්ශය ගන්න
පුළුවන්. ස්පර්ශයක් විතරමයි මනසකට ගන්න පුළුවන්කම තියෙන ආයතනයක් තරහ.
නෑ මූලික දේන් වෙන
වෙනස්. ඒ කියන්නේ පංචායතනේ හරහා ගත්තාම
මූලික දේන් ස්පර්ශය.
ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත් මම මෙහෙම කියන්නම්. ගැටලුවක් නම් අහන්න. හරිද? අපේ මනසට එන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ කියන්නේ අපේ හිත කියනකොට හිතට ඇවිල්ලා හිත ගන්න පුළුවන් ඇහැගාවේ විතරයි. ඇහෙන් එළියට කීයටවත් හිතට බහින්න බෑ. හරිද? හිතට ඇහෙන් එළියට බහින්න බැරි හින්දා තමයි ඇහැට වැඩක් දීලා තියෙන්නේ එළිය දේවල් බලන්න. හරි. එතකොට ඇහැට තමයි මේ ටික කරන්න පුළුවන්කම
තියෙන්නේ. ඇහැ හරහමයි එළිය දිහා බලන්න.
ඇහැ හරහමයි එළිය බලන්න.
වෙන බලන්න විදියක් නැහැ.
වෙන බලන්න ක්‍රමයක් නැහැ. හරිද? හැබැයි ඒද හිත එළියට ගියා නෙමෙයි. හරිද? ඇහැ ළඟට ඇවිල්ලා හිත හිටගත්ත කියන්නකෝ. එතකොට ඇහැට හම්බ වෙන ටිකක් තියෙනවා නම් ඒ හම්බ වෙන ටික මේ හිතේ ස්පර්ශ කරන්න විතරයි පුළුවන්. ඒකට කියනවා චක්කු සම්පස්සේ කියලා. හරිද? හිතට හැම වෙලේම අත්දැකීම තියෙන මේ ස්පර්ශයත් එක්ක විතරයි.
එතකොට ඒ ස්පර්ශයෙන් පස්සේ හදන
ඊට ස්පර්ශයෙන් පස්සේ හදන ටික තමයි වේදනා සංඥා සංකාර කියන්නේ.
ඒක හරහා
එතකොට වේදනා ඒ ස්පර්ශයේ විඳින ගමන් සංඥාවකින් සංකාර බවට පත් කරනකොට මෙයා මනෝමයෙන් හදාගෙන තියෙනවා. ඒ අර පෙනිච්ච වර්ණ සටහනට සාපේක්ෂව ඇතුලේ එකක් හදාගත්තා.
ඒක තමයි මම
ඒ ඇතුලේ හදාගත්ත එක රූප ධර්මයක් කියලා කතා කරන්නේ නැහැ මහත්තයා.
නාම රූප කියලා නෙමෙයි දෙකට කියන්නේ.
ඒක නාම ධර්මයක් විතරයි.
නාම රූපයක් කියලා කියන්නේ
නාම රූපයක් කියලා කතා කරන්න හේතු වෙන්නේ මේකට සම්බන්ධ උනේ ස්පර්ශයට genuව රූපයක් හින්දා.
මේ ඇතර මම හිතන්නේ සාමාන්‍යයෙන් නාම රූපයක් කියලා තමයි ඒ
මොකද දන්නවද? ඒ කියන්නේ හිතේ නාම රූප දෙක ওই කියන තැනකින් වෙන් කරන්න බැරි වුණොත් එහෙම අපිට නාම රූප දෙක වෙන් කරන්න බැරුව යනවා.
එතන
ඒ වචනේම නෙමෙයි ඔය නාමික රූපයක්
මම කියන්නේ
නාමට රූපයක්
නාමික රූපයක් කියන තැන එකක් නාම රූපයක් කියන එක එකක්
ඒ නාම රූප
අර්ථ දෙකක්
අදහස් කරේ
නෑ නාමික රූපය කියලා කිව්වට මම හිතන්නේ නැබයි අර ඔය කියන්නේ සංඥා සංකාර
ගේමක්මයි හදන්නේ
ඒ වෙන් හදපේ සංඥාව හදපේක තමයි මම කියන්නේ
මම මෙහෙ කියන්නක කාරණා ඒකද හරි
ඒකට තමයි
චරල් ප්‍රශ්නයක්
උත්තරේ ඒක මම හිතන්නේ නාම රූපයක් කියලා
නෑ නෑ ඒකද මම මෙහෙම කියන්නේ
නෑ ඒක වැරදි
නෑ හීනෙන් හීනයක් වෙනවා කියන්නේ නමුත් අපිට මේ සියලු දේ පේන්නේ නැද්ද? ගේ දොර ඉඩ කඩන් ওই කියන කාරණා මම පවා තමන් ඉන්න ආය පවා පේන්නේ නැද්ද රැට හීනේ?
පේනවා.
හරිද? හැබැයි ඔය පේන හීනයක් තුල තීර රූප ටිකක් නෙමෙයිද අපිට පේන්න
තියෙන්නේ? ඒක මම නාම රූපයක් කියලා
හිතන්නේ. නෑ, ඒක රූපයක් නෙමෙයි. ඒක රූපයක් බවට අපිට පෙනිලා සජීවීකරණයක් කරලා දීලා තියෙන අපේ මනසේ තියෙන කෙලෙස්යක. හරිද? ඒ සිද්ධිය නොඅඩුවම සිද්ධ වෙනවා මේ ඇස් දෙක අරගෙන අපි ඇහැරලා හිටියා.
එහෙනම් මට ඒකම එහෙම තේරලා තියෙනවා. හැබැයි මම ඒකට කියන්නේ නාම රූපය
කියලා. නාම රූපයක් කියන දෙන කිව්වොත් වරදිනවා කියන තැනයි මම කියන්නේ.
ඒකට ඒ වචනේ ගැලපෙන්නේ
නැහැ කියලා. ඒක තමයි ඒකම හඳුනගන්නේ ඒ
නාමික රූපයක් කියන කාරණාවයි නාම රූපයක් කියන එකේ අර්ථ දෙකක් කියනවා මහත්මයා.
දැන් ඔයා කියන්නේ නාමික රූපය කියන එක තමයි නාම රූපය කියලා
කියන්නේ. ඒක හරි. මම ඒක වචනවල පොඩි මේකක්
කියන්නේ. හීනක් දකින්න ටිකම තමයි.
නාමික රූපයක් කියන්නේ
අර්ථය දැන් යාගේ හිතේ තියන් ඉන්න අර්ථයට දෙන වචනේ තියෙනවනේ.
පාලි වචනේ තවද
පාලි වචනේ තව අර්ථයක් නේ.
එතන ඒතර අර කටුගන් දහමතර කියන්නේ නාම රූපේ රූපය නාම මාත්‍රික රූපයක් කියලා.
ඔව් ඒ කියන්නේ
මම කියන්නේ
නාම මාත්‍රික රූපයක් කියන එකෙන් අර්ථය දෙන්නේ මොකද්ද දන්නවද මහත්තයා? නාම ධර්ම ටිකෙන් හදාගත්තු රූපයක්.
ඒක නාමික රූපය කියන එකනේ නේද?
නාමික රූපය කියන එක.
ආ ඒක තමයි මම කියන්නේ.
මොකද නාම ධර්ම ටිකෙන් හදාගත්තු රූපය කියනකොට රූපයක් කිසි සම්බන්ධයක්
නැහැ. මෙයාට ජීවත් වෙන්නේ වචෙන් දෙක වරද නැහැටි.
හරි හරි මට කාරණේ පැහැදිලි.
නාමික රූපය කියලා තමයි.
කාරණේ පැහැදිලි දැන් හරි කිව්ව කාරණේ. නමුත් මම අර කියන්න උත්සාහවත් වෙන ඉස්සල දැන් මගේ ඔළුවට එකපාරටම ආවේ නාම රූප කිව්ව ගමන් දැන්
එතකොට ගහන් ගැට ගහලා
ලොකු මෙතන ලොකු ප්‍රශ්නයක් නේ ප්‍රශ්න ලේහන්න එපේ
මම රූපී මේකයි
සම්බන්ධයි ඒකම අර කාරණේ කිව්වේ
ඔය අදහස් කරන එක හරි මටත් හිතෙනවා
එතකොට මම අභ්‍යන්තර රූපේ කිව්වේ නාමික රූපේට ඊට පස්සේ බාහිර රූපේ කියලා කිව්වේ ඇත්තටම මේ සත්‍යෙන්ට පේන මම දන්නේ නාමික රූපේ හරහා කියන්න පුළුවන් එකක් තියෙනනේ විඥානේ හිතනවනේ එළිය තියෙනවා
කියලා ආධ්‍යාත්මික රූපේ කියලා කියන්නේත් ඔය අපි කියන නාමික රූපෙට නෙමෙයි මහත්තයා ආධ්‍යාත්මික රූපේ කියන එක ආධ්‍යාත්මික රූපේ කියලා කතා කරන තැන අජත්තන්ව බහිද්දන්වා කියලා කතා කරන තැනදී ආධ්‍යාත්මික රූපේටද බාහිර රූපේටද කියන මේ රූප දෙකම කියන්නේ ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප කියලා කතා කරන තැනදී ඇහැ ආධ්‍යාත්මිකයි ඇහැට පේන රූප බාහිරයි කන ආධ්‍යාත්මිකයි කනට එන ශබ්ද බාහිරයි නහය ආධ්‍යාත්මිකයි නහයට දෙන ගඳ බාහිරයි දිව ආධ්‍යාත්මිකයි දිවට දැනෙන රස බාහිරයි කය ආධ්‍යාත්මිකයි කයට දැනෙන පොට්ටබ්බ බාහිරයි කියලා පෙන්වනවා. ඔච්චර තමයි රූපේ මූලික කරගෙන ආධ්‍යාත්මික බාහිර වෙන් කරන්න පුළුවන්. මන ආයතනේවත් ධම්ම ආයතනේවත් රූපයට අයිති කාරණාවකින් කතා කරන්නේ නැහැ. ඒකද ආධ්‍යාත්මික බාහිර කතා කරනවා නාම ධර්මයට. රූප ධර්මයක් ගැන නෙමෙයි.
ඒක තමයි අභ්‍යන්තර රූපය බාහිර රූපය කියන්නේ මොකද?
ඒක තමයි මම කියන්න කාරණේ. මොකද මන ආයතනේවත් ධම්ම ආයතනේවත් පටලව ගන්න එපා මෙතෙන්ට. මොකද ආධ්‍යාත්මික බාහිර වෙන් කරන්න පුළුවන් ආයතන 10ක් විතරයි. ඒ කියන්නේ රූපේ පැත්තේ. හරිද? ආධ්‍යාත්මික බාහිර ආයතන 12ක් තියෙයි. 12න් දෙකක් වෙනවා නාම ධර්මයට. 10ක් වෙනවා රූප ධර්මයටයි. එතකොට ආධ්‍යාත්මික ඇහැ කියන එකයි බාහිර රූපේ කියන එකයි වර්ණ රූපේ කියලා අපි කතා කරන්නේ. මේ දෙකටම හේතුව බුදුහාමුදුරුව පෙන්නනවා විභංග ප්‍රකරණයේ විභංග සූත්‍රවල මේ ආයතන විභංගයේදී. ඔන්න මම පොත අරගෙනවත් පොත බලාගෙන හරි කාරණේ පැහැදිලි කරන්න පුළුවන්. මේ දෙකටම පෙන්නලා තියෙන එකම හේතුව. එකම හේතුව කියලා කියන්නේ ආධ්‍යාත්මික ඇහැ හැදෙන්නෙත් බාහිර රූපේ හැදෙන්නෙත් චතුර්ණංච මහා භූතාණං උපාදාය රූපේ මූලික කරගෙනයි කියලා කියනවා. ඒ කියන්නේ සතර මහා ධාතු වලින් හැදෙච්ච උපාදාය රූපයක් තමයි ආධ්‍යාත්මික ඇහැ කියලා කියන්නේ.
මොකද ඇහැ කියලා කිව්වේ එතකොට ඒ කියන්නේ හැට.
ඇහැට කියලා අපි දකින ඇහැ නෙමෙයි. හරිද? ඇහැ කියලා වස්තුවක්, ද්‍රයක්, ද්‍රව්‍යයක් දකින්න එපා. ඇහැ කියලා කියන්නේ සිද්ධියකට විතරයි. පේනවා කියන සිද්ධියට වැය වෙලා තියෙන ක්‍රියාවකට කියනවා ඇහැ කියලා. හරිද? ඒක නිර්මාණය වෙන ප්‍රසාද රූපයක් ගැන කතා කරනවා. චක්කු ප්‍රසාද රූපය කියලා අපි කියන. ඔන්න ඔය ප්‍රසාදේ නිර්මාණය නොකරොත් ඔය කියන ක්‍රියාව කරන්න බෑ.
ඒකනේ සතර මහා භූත.
ඒ නිසා ප්‍රසාද රූපය නිර්මාණය කිරීමේ සම්පූර්ණ බලය හිමි වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච උපාදාය චක්කු උපාදාය රූපෙට.
ඒක තමයි අපේ වැඩ කියන්නේ සතර මහා ධාතුයි උපාදාය රූපයි ඊළඟ
සතර මහා ධාතුයි උපාදාය රූපයි කියලා දෙකක් නෙමෙයි. මේ උපාදාය රූපේ නිර්මාණය වෙන්නේ සතර මහා ධාතු.
සතර මහා ධාතුන්.
එතකොට එතන ආයේ සතර මහා ධාතු තියෙනවා කියන නුවණකින් දකින්නවා මිසක උපාදාය රූපයයි සතර මහා ධාතු කියලා දකින්න යන්න එපා.
ඒක සම්මත ඇහැ කියලා කිව්වේ අර සිද්ධියට පෙනීම දැන්.
ඒ කියන්නේ ඇහැ කියලා කියන චක්කු කියන වචනේ කියනවා නම් පේනවා කියන අර්ථයටයි
ඇහැ කියලා කියන්නේ.
ඇහැ කියන කතාව තියෙන්නේ.
ඒක සතර මහා ධාතු සම්බන්ධුනේ අබ්බ ඇහැ කියන්නේ.
ඇහැ කියන එකේ පෙනීම තියෙන තැන ස්පර්ශ දැන් අපි කියන්නකෝ හිතට ස්පර්ශයක්මනේ හැම වෙලේම ඕනේ කියලා මම කිව්වේ. මේ ස්පර්ශයක් ගන්න නම් ස්පර්ශ ආයතනයක් හදන්න ඕනේ. හරිද? මේ ස්පර්ශ ආයතනේ තමයි හදන්නේ. ඒ කියන්නේ විඥානයේක අනුග්‍රහයකින් රූපේ උපකාර කරගෙන, ඒ කියන්නේ සතර මහා ධාතු උපකාර කරගෙන විඥානයේක අනුග්‍රහයකටයි හදන්නේ. විඥානයේක අනුග්‍රහය කියලා කිව්වේ කර්ම විඥානයක් තියෙනවනේ අපේ. මේ කර්ම විඥානයේක අනුග්‍රහයට මේ විඥාණයෙන් තීරණය කරනවා මේ ඇහැ පේන්නද හදන්න ඕනේ, නොපෙනෙන්නද හදන්න ඕනේ. මේ ඇහැට මොන විදිහේ දෙයක් පේන්නද හදන්න ඕනේ, මොන මට්ටමේ දෙයක් පේන්නද හදන්න ඕනේ කියලා තීරණය වෙන්නේ විඥානයේ. ඒ කරපු තීරණයට අනුග්‍රහයක් තමයි, කියන්නේ විඥාණයෙන් ගත්ත තීරණයට නිර්මාණය කිරීමේ බලය තියෙන්නේ සතර මහා ධාතු.
එතකොට අභ්‍යන්තර රූප කියලා කිව්වේ එතකොට මොකක්ද කියන්නේ?
අභ්‍යන්තර රූප කියලා කතා කරේ ওই ටිකට තමයි.
ඒ කියන්නේ සතර මහා ධාතුයි
පෙනීමයි. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් කියලා.
සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය කියලා ඒකට උදව් වෙන ටිකක්
උදව් වෙන්නේ කියන්නේ දැන් උපාදාය උපාදාය රූප එකක්වත් මහත්තයා විඥානයේ අනුග්‍රහයකින් තොරව පවතින්නේ නැහැ. ඒ කියන්නේ හිතක් නැත්තම් උපාදාය රූප එකක්වත් පවතින්නේ නැහැ. සතර මහා ධාතු විතරයි පවතින්නේ. දැන් අද වර්තමානයේ තාක්ෂණීය විද්‍යාවත් දියුණු නිසා අපි කියනවා මේ කෙනෙක් මරුණාට පස්සේ ඇහැක් ගලවලා තව කෙනෙකුට බද්ධ කරයි කියලා. ඔය ගලවලා බද්ධ කරන්නේ ප්‍රසාදය කියන ටික විතරයි. ඇහැක් බද්ධ කරන්න බෑ. ඇහැ කියන එක බද්ධ කරන්න බෑ. නමුත් අද අපි ඔය කතා කරන්නේ ප්‍රසාදේ මට්ටමට සතර මහා ධාතුකේ ඇදිච්ච ටිකක් තියෙනවානේ. ඔය ටික තමයි අර ප්‍රසාද නැති කෙනෙකුට බද්ධ කරන්නේ.
මේක තමයි සබ්බෙන්ත රූප කියලා වැටෙන නාමික රූප ඇත්තරම. එහෙමනේ කියන්නේ
නෑ. නාමික රූප නෙමෙයි. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක්
නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත
සතර මහා ධාතු වලින්ම යුක්ත රූපයක්ම තමයි ආධ්‍යාත්මික රූප කියලා කතා කරන්නේ. මොකද රූප කියන වචනේ දුන්නා නම් ඒ රූප කියන වචනේ තුල සතර මහා ධාතු හෝ උපාදාය රූප කියන අර්ථය දිනවම. මොකද රූප කියන්නේ මේ හින්දා. රූප කියන වචනය දෙන්නේ
නාමික රූපයි කියන්නේ නැද්ද? නාමික රූප කියන එකයි කියන්නේ නැද්ද?
නාමික රූප කියලා ඒ කතා කරන කාරණාව වෙන්නේ මන ආයතනෙට සම්බන්ධ සිද්ධියකින් විතරමයි මාත්‍ය. ඒ කියන්නේ මන ආයතනය කියලා අපි දැන් ආයතන ටික කතා කරනකොට මන ආයතනේ ධම්මායතනය අරමුණු කරනවානේ. මෙන්න මේ ධම්මායතනේ අරමුණු කරන මේ ධම්මායතනය තුළ තමයි ওই නාමික රූප කියන කතාන්දරේ තියෙන්නේ.
එතකොට ධම්මායතනය කියන්නේ නැතුව එහෙන් පේනවා කියන එකක් සිද්ධයක් තියෙනවා.
එහෙන් පේනවා කියන එකක් තියෙයි. පෙනුනේ මොකද්ද කියලා අඳුනගන්න බැරි වෙයි.
හැබැයි එතන
පෙනුනේ මොකද්ද කියලා අඳුනගන්න හැම වෙලේම මේ මනස ධම්මායතනෙ උපකාරයකින්මයි උපදින්නේ.
එතන නාමික රූපයක් එතන නැද්ද? අඳුනගත්තේ නැතුනාද? සංඥාවක් තියෙනවද මොනවාද?
ඔතන සංඥා තියෙනවා. නමුත් ඒ සංඥාවක
දැන් අපි කියන්නේ මෙහෙම රූපයක් අඳුනගන්නේ නැහැ.
ඒකද මෙහෙම ඒ නාමික රූපේ කියන වචනේ චූට්ටකට බැහැරින් තියන්නකෝ. يعني ඒක ඒ වචනේට තියෙන මට දැන් අර මට තියෙන ගැටලුව ඒ නාමික රූපේ කියන එකත් එක්ක ගැටෙන බට්ටම මගේ මනසේ තියේ. එන්ස චූට්ටකට ඒ වචනේ පැත්තකින් තියන්න කියලා කිව්ව වෙන මොකටවත් කර නෙවෙයි. ඊට වඩා මං අර්ථයක් දෙන්න. හරි දැන් පුංචි දරුවෙක් කියන්නකෝ. මේ පුංචි දරුවට ඇස් පේනවනේ. හරිද? ඇස් පෙනුනට මේ දරුවට හිතකුත් පහළ වෙනවනේ. පෙනුනා කියන හිතක් පහළ වෙයි. පෙනුනේ මොනවද කියලා කතා කරන්න පුළුවන් කමක් මෙයාට නැහැ.
අඳුරන්නේ.
අඳුරන්නේ නැහැ. හැබැයි පෙනුන බව තියෙනවා.
පෙනුන බවක් තියෙනවා. ඒක චෛසික ස්වරූපයෙන්.
ඔව්. චෛසික ස්වරූපයකින් තමයි අඳුනා ගැනීම තියෙන්නේ. ඒ චෛසික දෙක වැහැවලා තමයි යමක් අඳුනන්නේ.
ඒ ස්වරූපයේ පෙනීමනේ
ස්වරූපය. ඔව්.
ඒතර ඒක රූපයක් නෙවෙයි. නාමිකව.
එතනදිද වෙන්නේ රූපයක් කියලා කියන එකේදී මෙහෙමයි මහත්තයා. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම රූපය කියන කාරණාව තියෙන්නේ මනසට සාපේක්ෂව තිබ්බම මේ සියලු රූප බාහිරයි. ඔකේ ආධ්‍යාත්මික බාහිර වෙන් කරන කාරණා දෙපොලකින් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි ආයතන වලට සාපේක්ෂව තමයි ආයතන ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා කතා කරන්නේ. හරිද?
ඇහැට
සාපේක්ෂව දකින්න සියල්ල බාහිරයි. ඇහැ ආධ්‍යාත්මිකයි කියන්නේ. මොකද ඒ කියන්නේ ඇහැ ආධ්‍යාත්මය කියලා කියන්නේ ඇහැ මනස මූලික කරගෙන තමයි ඉපදিলা තියෙන්නේ. හරිද? ඇහැ මනස මූලික කරගෙන ඉපදිච්ච නිසා ඇහැ මූලික කරගෙන රූප පේනවා. එතකොට ඇහැට හැම වෙලෙම බැහැරින් තමයි රූපයක් පෙන්ලා තියෙන්නේ කියන කාරණාවකින් ඒක බැහැර බැහැර කාරණාවකටම යනවා.
එතකොට අභ්‍යන්තර රූපයක් කියලා කිව්වේ
ආධ්‍යාත්මික රූපයක් අභ්‍යන්තර රූපයක් කියලා කිව්වේ රූප ධර්මයක්මයි. හැබැයි ඒ රූප ධර්මය අපිට මේ අල්ලන්න පුළුවන් කක්වත් බලන්න පුළුවන් කක්වත් නෙමෙයි. අනිදස්සනයි කියලා දෙන්නේ ඒකයි.
ඒක ඒ කියන්නේ
මිනිහ ඇහැ කියන එක විතරක් නෙමෙයි මහත්තයා, වර්ණ රූපෙ විතරමයි එකම සනිදස් රූපේ රූප 28. දකින්න එකම රූපෙ ඔච්චරයි.
වර්ණ
රූපෙ විතරයි.
එතන සනිදස් අභ්‍යන්තර.
අනේ සියලුම රූප අනිදස්සනයි.
එතන අභ්‍යන්තර රූප කියලා කියනම මොකද්ද කියන්නේ කියලා පොඩ්ඩක් අවසරයක් විස්තර කරන්න. අභ්‍යන්තර අභ්‍යන්තර වහින් පේන අභ්‍යන්තර රූපේ කියලා කියවනම පෙනීම කියන එක තේරෙනවා.
අභ්‍යන්තර රූපේ මෙහෙම කියන කාරණාවකින් පැහැදිලි කරාට මහත්තයා නුවණකට ඒක අහු වෙනව කාරණාවකින් මිසක පෙන්වලා පුළුවන් කතාවක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි මෙහෙම උදාහරණයකට කියන්නකෝ, දැන් ඇහැට ඇහැ පේන්නේ නැහැ කියන එක අපි කිව්වේ.
ඒක තේරෙනවා.
තේරෙනවනේ. එතකොට මේ පෙනෙච්ච නැති එකකදී අපිට තීරණයක් ගන්න බැරි වෙයි, මොකද්ද මේක කියලා හිතා ගන්න බැරි වෙයි. දැකපු නැති එකක් පිළිබඳව අපිට හිතා ගන්න බැහැනේ. ඒ කියන්නේ අපිට දැන් මොකක් හරි දැන් මම මහත්තයාට කියනවා, මම මෙන්න මෙහෙම දෙයක් දැකලා තිනවා. නැත්නම් මම කියනවා මම ඊයේ හරි ලස්සන හීනයක් දැක්ක කියලා. හරි ලස්සන හීනයක් දැක්ක කිව්වොත් මහත්තයාට හිතා ගන්න බැහැනේ මොකද්ද දැක්ක කියලා. හරි. හැබැයි මම හීනයක් දැකලා තියෙනවා. හරිද? ඒ දැකපු එක මහත්තයර දකින්න බැරි ඇයි?
මගේ හිතේ නෙමෙයි හිතගත්තේ.
එහෙම එකක් දැකලා නැහැ. අපි ඇහැ කියන එකක් දැකලා නැහැ මහත්තයා. කන කියන එක දැකලත් නැහැ, නහය කියන එකක් දැකලත් නැහැ, දිව කියන එක දැකලත් නැහැ, කය කියන එක දැකලත් නැහැ. මේ සියල්ල අනිදස්සනයි.
අපි මොකක් කරේ අඟහරු ලෝකේ ගැන මේ ඉඳන් කතා කරනවා වගේ නේද?
මේ එකක්වත් දැකලා නැති කාරණා ටික. හැබැයි දැකලා නැති වුණාට මහත්තයා මම දැකපු හීන ගැන මම මහත්තයාට විස්තර කරනවා. හරි, මෙහෙම 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 දැක්ක කියලා. එතකොට මේ දැක්ක දැක්ක කියලා විස්තර කරන ටිකට මහත්ය හදා ගන්න ටිකක් තියෙනවනේ. ඔය හදා ගන්න ටික මේ ඇහැ නෙමෙයි. ඇහැ පිළිබඳව හිතේ හදාගත්ත සංඥා ටිකක්
තියෙනවා.
හරිද? ඇහැ පිළිබඳව හිතේ හදාගත්ත සංඥා ටික අද ඇත්ත කරගෙන ඇහැම තමයි මේ තියෙන්නේ කියලා අපේ හිතේ විශ්වාසයක් ගොඩනගනවා. හරිද? ඔන්න ඔය හිතේ හදාගත්ත ටිකක් තියෙනව නේද ඇහැ පිළිබඳව? ඔන්න ඔය හදාගත්ත ටිකට තමයි කියන්නේ නාමික රූප ටික
කියලා. ඒ ඒක එහෙම තේරෙනවා.
හරිද? එතකොට මේ නාමික රූප ටික කියන එක නෙමෙයි ඇත්තම ආධ්‍යාත්මික රූපේ.
මෙතන අධ්‍යාත්ම රූපේ කියන එක
ආධ්‍යාත්මික රූපේ කියන එක ඒකයි මම කිව්වේ එහෙම පැහැදිලි කරන්න බෑ.
ඒක තමයි මට තේරෙන්නේ නැති. එතන බාහිර රූප කියලා කිව්වේ සතර මහා ධාතු වලට.
බාහිර රූප කියන්නේ සතර මහා ධාතු වලට, ආධ්‍යාත්මික රූප කියන්නේ සතර මහා ධාතු වලට. ආධ්‍යාත්මික රූපේ උනේ සතර මහා ධාතු වලට විඥානයේ සම්බන්ධ කරගෙන ඒ කාරණාව ගොඩනගලා තියෙනවා අපිට පෙනීම ලබා දෙන තැන දක්වා.
ඒකට අධ්‍යාන රූප.
ඒකට කියනවා ආධ්‍යාත්මික චක්කු රූපය කියලා. අපිට ඒ හතර මහා ධාතු උපකාර කරගෙන
නාමික රූපය කියලා හිතන්නේ.
නෑ, ඒක නාමික රූප නෙමෙයි.
මේක නාමික රූප නෙමෙයි. මම ඒක
හිතුවා. මහතර නාමික රූපය කියලා කිව් එක පැහැදිලි වුණාද?
ඔව්, නාමික රූපය කියලා හැබැයි මම තාමත් හිතන්නේ ඉන්නේ නාමාත්මක රූපය කියලා.
නෑ, අරක නෙමෙයි.
නාමාත්මක රූපය නෙමෙයි නාමික
රූපය. නාමාත්මක රූපයක් කියන එකේ අර්ථය ආධ්‍යාත්මික රූපය නෙමෙයි. දැන් වැඩේ තියෙන මහත්තයාට ආධ්‍යාත්මික රූපය කියන්නේ නාමික මාත්‍රික රූපයයි කියන මේ දෙකම එකයි කියලා හිතාගෙන
ඉන්නේ. මට එහෙම තමයි හිතෙන්නේ.
නෑ, ඒක වැරදි කියන එක මම කියන්නේ.
එතකොට
මොකද හැම වෙලේම අපිට සංඥාවකින් ගත්ත මට්ටමකින් අපේ හිතේ හදාගත්ත එකක් තියෙනවනේ සංඥා මාත්‍රිකකින්. ඒ සංඥා මාත්‍රිකකින් හදාගත්ත එක නාමිකයි. ඒක නාම ධර්මයකින් හදාගත්ත
එක. මම එහෙම හිතන්නේ.
හරිද? හැබැයි ඒක නෙමෙයි ආධ්‍යාත්මික රූපය කියන්නේ. පැහැදිලිද මහත්තයා?
සතර මහා ධාතු ආධ්‍යාත්මික රූපේ මොකද්ද?
සතර මහා ධාතු නෙමේ ආධ්‍යාත්මික රූපෙ වෙන්නේ.
උපාදාය.
සතර මහා ධාතු නිසා හදාගත් උපාදාය රූපෙ.
උපාදාය රූපේ ආධ්‍යාත්මික රූප
ආධ්‍යාත්මික රූප වෙන්නේත් උපාදාය රූප, බාහිර රූප වෙන්නේත් උපාදාය රූප.
උපාදාය රූප.
මොකද වර්ණ සටහනත් සතර මහා ධාතු නෙමේ.
ඒකනේ අහගෙන.
සතර මහා ධාතු නෙමේ වර්ණ සටහන කියන්නේ. සතර මහා ධාතු නිසා හටගත් එක.
ඒක කියන්නේ උපාදාය රූප.
ඒකට කියන උපාදාය රූප කියලා.
සැනේතර
උපාදාය රූප 24ක් කතා කරනවා.
ඒ සැනේතර රූපේ කියන තැන මම දැක්ක කියලා තියෙනවා සතර මහා ධාතුයි සතර මහා ධාතුින්ද හටගන්න උපාදාය රූපයි කියන්නේ.
ඔව්. ඒ උපාදාය රූප කියන කාරණාවකින් එකක් තමයි ඇහැ කියන්නේ.
ඒක රූප කියන එක විස්තර කරද්දී මෙහෙම රූපේ කියන්නේ කොහොමද කියලා හඳ කියන්නේ.
ඔව්.
සතර මහා ධාතුයි සතර මහා ධාතුින්ද හටගන්න උපාදාය
රූපයි. උපාදාය රූපයි. එතකොට සතර මහා ධාතු කියලා කියන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ ආයෝ කියන හතරට උපාදාය රූප තමයි ඇහැ, රූප, කන, ශබ්ද කියන මේ හැම එකක්ම පෙන්නලා තියෙන උපාදාය රූප.
රූප කියලා කිව්වෙ එතකොට සතර මහා ධාතු
සතර මහා ධාතු වලට අයිති වෙච්ච සතර මහා ධාතු නිසා හටගත්තා. හැමෝටම උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ මහත්තයාට තේරෙන විදිහට අපිට සාමාන්‍ය සරල අර්ථයකින් පාම් පිටි ටික්කුයි පොල් ටික්කුයි වතුර ටික්කුයි ලුණු ටික්කුයි ගත්ත කියන්නේ හරි මේ ටික අරගෙන කලවම් කරලි වෙලා ගුලියක් හදාගත්ත කියන්නේ මේ හදාගත්ත ගුලිය හොඳට වඩලි වෙලා දෙපැත්ත පුච්චලා ගත්තාම මොකටද කියනවා රොටිය කියලා හරිද පොල් ටික මිරිකලි වෙලා අරගෙන මේක හොඳට දිය කරලා ලුණු ටිකක් දාලා වෙලා දිය කරලා අරගෙන චාත්තියකට දාලා රවුමට කරකවල වෙලා මේක තම්බ ගත්තට පස්සේ අපි ඔකට කියනවා ආප්පයක් කියලා හරිද ඕකට තව පොල් ටිකක් එකතු කරලා පිටි ටිකක් දාලා ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරලා මේක කරලා වණ්ඩුවේ තම්බලා ගත්තාම ඔකට කියනවා ෆිට්ටු එකක් කියලා හරි දැන් මේ කාරණා ටිකම හැදුනේ පිටි ටිකකුනේ ලුණු ටිකකුනේ පොල් ටිකකුනේ වතුර ටිකකුනේ හරි ඉතින් මේ ටිකෙන් හැදිච්ච එකකට දැන් පිටි කියනවද පොල් කියනවද ලුණු කියනවද වතුර කියනවද පිටි කියලාවක්වත් පොල් කියලාවක්වත් ලුණු කියලාවක්වත් වතුර කියලාවක්වත් කතා කරන්න බෑ මේකෙන් හැදිච්ච එකට කියන්නේ රොටියක් කියලා ඒ ටිකෙන්ම හැදිච්ච තව එකකට කියනවා පිට්ටු එකක් කියලා ඒ ටිකෙන්ම හැදිච්ච තව එකකට කියනවා ආප් එකක් කියලා හරි එතකොට මේ හතර මහා ධාතු විදිහට වගේ හිතන්න මේ කිව්ව කාරණා හතර මේ හතරෙන් හැදිච්ච එක හතර මහා ධාතු කියලා කතා කරන්නේ නැහැ එතකොට ඒකේ නම වෙනස් වෙලා ඒක වෙනම නමකින් කතා කරනවා ඒ වගේ ඇහැ කියන්නේ සතර මහා ධාතු තමයි හැබැයි දැන් ඒකට සතර මහා ධාතු කියන තැන කතා කරන්න බෑ දැන් මේක පෙනී හිටින්නේ පෙනීම ලබා දෙන ස්පර්ශ ආයතන ඒ හින්දා ඒක නම් කරනවා ඇහැ කියන නම පෙනීම කියන සිද්ධිය චක්කු කියන නමින් නම් කරන හින්දා ඒ ලබා දෙන කාරණාව චක්කු ප්‍රසාදය කියලා නම් කරනවා ආධ්‍යාත්මික කියන තැන තමයි ඔය කියන්නේ.
මේකට චක්කු ප්‍රසාදේ වෙනවා.
චක්කු ප්‍රසාද රූපේ උපකාර කරගෙන යම් ප්‍රසාදයක් ලැම් බලන්න පුළුවන් බවක් ඇති කරනවා නම් ඒ ඇති කරන සංසිද්ධිය ආධ්‍යාත්මික චක්කු කියලා කතා කරනවා.
ඒක ප්‍රසාද රූපයත් ඇති නේ.
ප්‍රසාද රූපයත් ඇතුළු. මොකද ප්‍රසාද රූපේ නැතුව නෙමෙයි චක්කු ආයතනේ චක්කු ඉන්ද්‍රිය චක්කු ප්‍රසාදේ කියන මේ සියල්ලම එක රාශිය වෙලා ගොඩනගෙන සිද්ධියකට කියනවා.
ඇහැ කියලා.
චක්කු කියලා.
චක්කු
කියලා. ආධ්‍යාත්මික චක්කු
එතන අභ්‍යන්තර රූපය කියලා කියන්නේ
ආධ්‍යාත්මික රූපය කියලා කියන්නේ ඔතෙන්ට.
ඒ ඔක්කොම.
ওই ටික ඔක්කොම. මේ ටික ඔක්කොම හැදුනේ
දැන්
පාම් පිටි ටිකක් තිබුණාට මේ ලුණු ටිකක් තිබුණාට වතුර ටිකක් තිබුණාට පොල් ටිකක් තිබුණාට රොටියක් හැදෙන්නේ නැහැනේ. මේ ටික කලවම් කරලා හදන කෙනෙක් ඉන්නවනේ අපිට දැන් අද. ඒ වගේ මේ ටික කලවම් කරලා ඇහැ කියන ප්‍රසාද මට්ටමට හදන ටික තමයි කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා වලින් කියන්නේ. හේතු තුනක් පෙන්වනවා මානසික පැත්තේ නාම ධර්මයෙන් හේතු තුනක් පෙන්නනවා අවිද්‍යාවයි කර්මයි තණ්හාවයි කියන කාරණා තුන යෙදিলা තමයි චක්කු ප්‍රසාදේ හදන්නේ කියන්නේ.
ඒක මේ මොහොතේත් හැදෙනවද? භවයෙන් හැදෙන එක නෙමෙයි.
භවයේ හැදෙන එක විතරක් නෙමෙයි මේ මොහොතක් පාසා මේක තමයි හදන වැඩ පිළිවෙල තියෙන්නේ.
චක්කු ප්‍රසාදේ තේවිලා හැදෙන.
චක්කු ප්‍රසාදයක් වෙනස් වෙන්න පුළුවන්. ඒකයි දැන් හිත දියුණු කරනවා කියන්නේ අපි භාවනා කරලා හිත දියුණු කරාම අර තියෙන කර්ම ශක්තිය වෙනස් වෙලා දැන් මෙයාගේ කාමාවචර කර්ම ශක්තිය වෙනස් වෙලා මෙයාගේ රූපාවචර කර්ම ශක්තියක් වැඩ කරන්න පටන් ගන්නවා කියන්නේ ධ්‍යාන මානසික මට්ටමක. මෙයාට උන්න දැන් ප්‍රේතව පේන්න පටන් ගන්නවා, දෙවුරු පේන්න පටන් ගන්නවා කියලා චක්කු ප්‍රසාදීම වෙනස් වෙලා යනවා. කර්මයට අනුව චක්කු ප්‍රසාද වෙනස් වෙනවා.
එතන ඇහැ චක්කු ප්‍රසාදයේ ඇතුළේ පෙනීම කියන සංසිද්ධිය අභ්‍යන්තර
ඒ පෙනීම සඳහා සිද්ධිය වෙන සිද්ධාන්තයක් තියෙනවානේ. ඒ සියලු සිද්ධාන්තයේ රූපකාරණා මූලික කරගෙන හැදෙන ටිකක් තියෙනවානේ. රූප සතර මහා ධාතු මූලික කරගෙන හැදෙන ටිකට කතා කරනවා ආධ්‍යාත්මික චක්කු රූපේ කියලා. මේක නිකන් හැබැයි ඇති වුණා නෙමෙයි. මේක ඇති වෙන්න මානසික මට්ටමේ සහයෝගයක් ලබා දෙලා තියෙනවා. ඒකයි සවිඥානික කරා කියලා කියන්නේ. විඥානයේ පිහිටවුවා කියලා කියන්නේ. ඔය අර්ථ හැම එකකින්ම කියන්නේ ඒකම සිද්ධිය
කියලා කියන. ඒතර බාහිර රූපේ කියලා කිව්වේ මේ
බාහිර රූපේ කියලා කියන්නේ මේකට හමු වෙන සිද්ධියක් තියෙනවානේ.
නෑ එළිය එළිය තියෙනවා.
ඒකට බාහිර රූප කියලා කියන මේකට අයිති නැති හිඳ. පැහැදිලිද? අර නාම මාත්‍රිකව ඇති කරගන්නවා කියන කාරණාව මේකට සම්බන්ධ කරන්න යන්න එපා.
මේකට එළිය තියෙන එහෙනම් සතර මහා ධාතුයි ඒ සූර්යාලෝක වෙලා ආව නම් ඒ ටිකයි ඔක්කොමයි තියෙන්නේ.
අපිට සතර මහා ධාතු කියන කතාවකින් එළියේ තියෙන සතර මහා ධාතුද පේනව නෙමෙයි. අපිටද ඒ සතර මහා ධාතු නිසා හටගත්තු වර්ණ සටහනක් විතරයි
පේන්නේ. ඒ ටික ඔක්කොම.
ඒ ටික විතරයි පේන්නේ.
එතන එළිය නම් එළිය හිටන්. එළිය එළිය හිටන්.
ඔව්. ඒ කියන්නේ ආලෝකයේ උපකාරයකින් අපිට පෙනීම ලබා දෙන්න තවත් අතිරේක සාධක ටිකක් දී. ඒ කියන්නේ දැන් ඇටයක් රෝපණය කරාම ගහක් හැදෙනවා කියලා කිව්වට මේක හැදෙන්න තව අතිරේක සාධක ටිකක් තියෙයි. වතුර ටිකක් ඕනේ, පොහොර ටිකක් ඕනේ, වාතය ටිකක් ඕනේ, ඉරේලිය ඕනේ කියලා තව අතිරේක සාධක ටිකක් තියෙයි. හැබැයි ඒ අතිරේක සාධකත් එක්ක තමයි අපි කතා කරන්නේ මේ ගහක් පැලුණා කියලා. කියන්නේ බීජයක් රෝපණය වුණා කියලා තැනකින් කතා කරන්නේ.
දැන් දැන් මේ ටික මට තේරෙනවා. අර මම ඉස්සෙල්ලා හිතන්නේ සංසිද්ධිය හැබැයි මුණත් වැරදුන්නේ නැහැ මේ ටික.
නෑ ඒකෙදි හැබැයි මෙහෙම සිද්ධියක් මට තේරෙන විදිහට කියන්න මට කියන්නේ කියපු විදිහේ තේරිච්ච කාරණා නාම මාත්‍රිකව කියන කාරණාවක ඇති කරගන්නා වූ සිද්ධිය මේ ආධ්‍යාත්මික සිද්ධියකට සම්බන්ධ කරන්න එපා. මොකද ආධ්‍යාත්මික රූපය කියලා කියන්නේ රූප ධර්මයක්ම මිසක් නාම ධර්මයක් නෙමෙයි. මොකද ඒක රූපෙටමයි ඇති කොටස. මොකද ඒක රූපෙට අයිති කොටසක් තමයි. මේක හැබැයි නාම මාත්‍රික කාරණාවක් මෙතෙන්ට මූලික වෙලා තමයි මේක සවිඥානික කරලා තියෙන්නේ.
ඒ කියන්නේ අර
විඥානයේ තියෙනකන් තමයි මේක අල්ලගෙන ඉන්නේ.
අභ්‍යන්තර රූපය කියලා කිව්වම නැහැ. හැබැයි ඒකේ නාමික රූපේ තියෙනවා ඇතුළේ.
ඔව්.
නාමික ඒක 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 සංගතිකක් විතරයි වගේ.
නාමික රූපයක් කියලා කියන්නේ ඒකේ උපකාරයෙන් තමයි මේක පැවැත්ම තියෙන්නේ. මොකද විඥානේ මෙතනින් කවිරේද අයින් වෙන්නේ? අයින් වෙච්ච ගමන් මේක සතර මහා ධාතු බවට පත් වෙනා මිසක උපාදාය රූපයක් පවතින්නේ
නැහැ. ඒ සනහස දැන් අර
මොකද මැරිච්ච කෙනෙකුගේ ඇහැ කිටින්නේ නැත්තේ ඒකයි.
එතන බාහිර රූපයි බාහිර රූපේ කාන්තයක් කියලා දැන් අභ්‍යන්තර රූපේ කාන්තයක් කියලා ඒතර විඥානේ මැද කිව්වනේ. එතකොට විඥානේ කරන වැඩේ දැනගත්තේ නැත්නම් අර දෙක පටල ගන්න තණ්හා කියලා නුඹට දැක්ක කියලා වෙලා. ඊළඟට ඒ වගේම ඒතර ස්පර්ශය ස්පර්ශන්තය කියන්නේ ස්පර්ශය හරිය දැක්කේ නැත්නම් ස්පර්ශයෙන් ස්පර්ශ සමුදේකට යනවා. නිරෝධය කියන්නේ හඳුනන්නේ නැතුව කියලා.
ඔව්.
ඒක ස්පර්ශය ස්පර්ශ සමුදේකට
සෙක්කීම කීටි කරනවා කියන එකයි ඔය දෙකත් අතර තියෙනවා.
ස්පර්ශයෙන්
නිරෝධය යනට සමදේකට පයින්නවා කියලා. කොල්ලක බලලා ඉන්න. අවදානි කැඩෙනවා. gedering inne.
අතරින්ද